මනස අතහරින්න කියන කරන්න කියලා කියන්නේ ඒක කෙරෙන්නේ කොහොමද කියලා නේද? දැන් අල්ල ගන්න ක්‍රමේ දන්නවා, අතහරින්න ක්‍රමේ තමයි දන්නේ නැත්තේ. ඒක තමයි ප්‍රශ්නේ. මේ ලෝකෙටම වෙලා තියෙන එක තමයි අල්ල ගන්න ක්‍රමේ දන්නවා, අතහරින්න ක්‍රමේ දන්නේ නැහැ. ඉතින් මේ ඔව් නෑ හරි අපහසුවකටපත් වෙනවා මේක ඇතුලේ ගිහිල්ලා අර පැටලුණාට පස්සේ දැලකට අහුවෙච්ච හාවෙක් වගේ කොහොල්ල ගුලිය ඇලුණු මැස්සෙක් වගේ හරි අපහසුතාවයකටපත් වෙනවා. එහෙම බුදුහාමුදුර උදාහරණ දක්වලා තියෙනවා ඒක. ඒ ඒ ගැටලුව තමයි ඔය තියෙන්නේ දැන්. දැන් ඇලිලා ඉන්නේ, දැන් ගැලවෙන්න බෑ. ගැලවෙන්න උත්සාහ කරනකොට ආයි අඩියක් තිබ්බොත් කියන්නේ ඔව් ආයි අර දැන් හාව මලේට අහුවෙලා එයා දඟලනෝ, දඟලනකොට වෙන්නේ මොකද? තව පැටලෙනවා. මාළුව දැලට අහුවෙනෝ, එයා දඟලනෝ, දඟලන්නේ මේ පැටලෙන්න නෙමෙයි, එයා දඟලන්නේ බේරෙන්න. එතකොට මොකද වෙන්නේ? තව පැටලෙනවා එයා ඒකේ. එතකොට මැස්සෙක් කොහොල්ල කුලියක පොඩ්ඩක් ඇලුනහම එයා ඒකෙන් මිදෙන්න උත්සාහ කරනවා. උත්සාහ කරන කරන හැම මොකද වෙන්නේ? තව පැටලෙනවා, තව පැටලෙනවා. ඊට පස්සේ අපේ ජීවිතයේ මේ දුක් නැති කර ගන්න සැප විඳින්න තමයි මේ ලෝකේ ඔක්කොම මිනිස්සු උත්සාහ කරන්නේ. නැවත එන්නේ මොකද්ද? අර හා වගේ දැලට අහුවෙච්ච කතාව වගේ, එහෙමත් නැත්නම් අර කොහොල්ල ගුලිය ඇලුණු මැස්ස වගේ, මාළුව දැලට අහුණා වගේ සිද්ධියක් වෙන්නේ. අපි දඟලන්නේ සැප විඳින්න, නිදහස් වෙන්න. නමුත් එන්නේ එන්නම පැටලෙනවා, වැඩි වෙනවා. ඒ නිසා දඟලන්නේ නැතුව ඉන්න වෙනවා හැමෝටම වැඩිපුර. ඒ නිසා දඟලන ධර්මයට පැටලෙනවා. ඉතින් මේ ඒ නිසා හැමෝම ඒ කල්පනාවෙන් ඉන්න සිද්ධ වෙනවා. තමන්ගේ මේ හිතල තියෙන ඒ හදිස්සියට ගන්න බෑ. දැන් අපි ළඟ අපේ මේ ආධ්‍යාත්මයට හැමදේම මේ තණ්හාව පාදක කරගෙන තමයි එකතු කරගෙන තියෙන්නේ හැමදේම. ඒ කියන්නේ මේ උවමනාව, එහෙම නැත්නම් අවශ්‍යතාවය, තණ්හාව කියන එක මුල් වෙලා තමයි මේ ඔක්කොම තියෙන්නේ. ඉතින් තණ්හාව කියන ගුණයට ගන්න බෑ නිවන. ඒකෝර තණ්හාවෙන් එකතු වෙලා තියෙන දුක්, තණ්හාය ජායති සෝකෝ. තණ්හාව නිසා එකතු වෙලා තියෙන ආධ්‍යාත්මයේ දුක්. නමුත් තණ්හාවෙන් ගන්න බෑ නිවන. ඒකෝර තණ්හාවෙන් තොරවයි ගන්න වෙන්නේ නිවන. මොකද්ද මේ තණ්හාව කියලා කියන්නේ? තණ්හාව කියලා කියන්නේ මනුෂ්‍යයා ළඟ තිබෙනා වූ යම් කිසි දැවෙන ඌනතාවයක්. ඒක තවත් පැත්තකින් පැහැදිලි කරලා දෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒක හරියට මේ ගම් එකක් වගේ දෙයක්. තදබල ගම් එකක් වගේ එකක්, කාන්දමක් වගේ එකක්. ඒතකොට ඒ කාන්දම නිකම්ම ඇදිලා යද්දි වටේ තියෙන යකඩ ඒකට ඇලෙනවා. එහෙම නැත්තම් ගම් එකක් නම් අපි ඒක නිකන් මේ අරගෙන ගියත් ඒකේ වටේ තියෙනේවල් ඒකට ඇලෙන්න බලනවා. ආන් ඒ වගේ මේ තණ්හා ලක්ෂණයක්, කාන්දම් ලක්ෂණයක් තියෙනවා සියලු මිනිස්යන්ගේ ළඟ. ඉතින් ඔන්න ඕකම තමයි අපිට යොදවන්න තියෙන්නේ. වෙන දෙයක් නැහැ. පුතජනායට වෙන ආම්පන්නයක් නැහැ, වෙන ආයුධයක් නැහැ. ওই ආයුධේ තමයි තියෙන්නේ තණ්හාව කියන දේ තියෙනවා. ඒකෝර මේ තණ්හාව දුරු කිරීමෙන් අපිට අර ලෝකෝත්තර ශ්‍රද්ධාව කියන එක ඇති කරගත්තොත් එහෙම අපිට මේ ওই තණ්හාව දුරු කරගෙන මේ ධර්මයේ පහළ කරගන්න පුළුවන්. ඒක ඇත්තෙන්ම මේ අර මනසෙන් නිදහස් වෙන ක්‍රමයක් කියලා කියන්නේ. ඒක හරි අපූරු දෙයක්. මනසෙන් නිදහස් වෙන වෙලාව අහවල් වෙලාවේ කියලා කියන්න බෑ. ක්‍රමය තමයි විදර්ශනාව. ඒකට උදාහරණයක් අර දක්වලා තියෙන්නේ. දැන් අපි අහුවොත් ඔබේ ඇඳුම, ඇඳුම ගොඩාක් කොන කිල්ටු වෙලා තියෙනවා කියනකො, කිල්ටු වෙලා තියෙනවා. ඇඳුම පිරිසිදු වෙන වෙලාව පිරිසිදු කරගන්නේ කොහොමද කියලා කෙනෙක් අහනවා. ඒක අපි පොඩ්ඩක් අදහසට අරගෙන දැන් එකපාරට මේක පිරිසිදු කරගන්නේ කොහොමද? ඊපස්සේ අපි කියන මේක ටිකක් කුණු පොගන්න දාන්න ඕනේ. ඊට පස්සේ මේ ඇඳුම්වල කුණු විස බීජ යන මොනවා හරි වොෂින් පවුඩර් එකක් එකතු කරන්න ඕන. ඊට පස්සේ මේක හොඳින් අතුල්ලල සේදුවට පස්සේ කුණු ගියාට පස්සේ ඔන්න පිරිසුදුකම කියන එක ඇති වෙනවා. දැන් අපිට අර කුණු තීද්දි පැල්ලන් තීද්දි පිරිසුදුකම කියන එක උදා කරගන්න බෑ. එතකොට මේ ලෝකේ ධර්මය කියන එක පහළ වෙන්නේ අර පිරිසුදුකම වගේ එකක්. දැන් ඔය පිරිසුදුකම කියන එක ඇඳුමෙමනේ තිබ්බේ. අපිරිසුදුකම කියන එක තිබ්බෙත් ඇඳුමෙමයි. එතකොට අපිරිසුදුකම කියන එක නැති වුණාට පස්සේ එතන ඇති වුණේ මොකද? පිරිසුදුකම කියන එක අර අපිරිසුදුකම කියන එක පහ වෙන තැන පිරිසුදුකම කියන එක මතු වුණා එතනින්. එහෙම නැතුව මේ අපිරිසුදුකම එක කියන එක තීද්දි ඒක උඩින් එලන්න බෑ අපිට ගේනල්ලා අර පිරිසුදුකම කියන එක. ඒ නිසා අපි ධර්මයේ හොයනවායි කියලා කියන්නේ අපේ දුර්වලකම් හොයනවායි කියන එක. අපි ධර්මයේ හොයනවායි කියන්නේ අපේ තියෙන ගැටලු හොයනවායි කියන එක. අපි ගැටලු නැති වෙනවා නම් අන්න අපි ධර්මයට පිවිසුණා. අපි ප්‍රශ්න නැති වුණා නම් අපි ධර්මයට පිවිසුණා. අපි එහෙම නැතුව ධර්මයක් කියලා දෙයක් හොයන්න ගියොත් එහෙම ධර්මයක් කියලා එකක් හොයන්න බෑ. මොකද හේතුව අපිරිසුදු වෙච්ච තැනින් ඒක පිරිසුදු වෙනකොට තමයි අර පිරිසුදුකම කියන එක මතු වෙන්නේ. ඔන්න ඔය ආකාරයෙන් ඕක තේරුම් ගන්න තියෙන්නේ. එහෙම නැතුව ධර්මයේ කියලා එකක් හොයන්න බෑ. එහෙම ධර්මයේ තියෙන තැනක් නැහැ. ධර්මයේ හැඩයක් නැහැ. ධර්මයේ ලක්ෂණයක් නැහැ. ධර්මයේ කියලා එකක් ඇත්ත වශයෙන්ම නැහැ. වෙනම තැනක ඔබේ ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද? ප්‍රශ්නේ විසඳෙන්නේ කොතනද? එතන මතු වෙන්නේ පිළිතුර. එතකොට මේ ලෝකේ ස්වභාවිකත්වය කියන්නේ හරිම ප්‍රබාස්සර එකක්. ඒක උපක්ලේශ වලින් මේක අපිරිසුදු වෙලා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ මනස කියන එක ස්වභාවිකයි, හරිම ප්‍රබාස්සරයි. දැන් අර පුංචි ළමයා ගත්තාම පොඩි ළමයා හරි ප්‍රබාස්සරයි. ඔය පොඩි ළමයට තිබුණ නෑ ලොකු ලෝභ, ද්වේෂ, මෝහ, රාග, මදමාන, ඉරිසියා, මේ එහෙම ඒව මොකවත් තිබුණ නෑනේ. අර එන්න අර මනසට අරක බරපතල විදියට එකතු වුණා. ඒ නිසා අර කුඩා ළමයෙකුගේ මනස ගැඹුරු ආධ්‍යාත්මය තුළ මේ පරිවර්තනය කරගන්න ඕන අනිවාර්යයෙන්ම. සක්ස ගන්න ඕන. ඒක තමයි තියෙන ක්‍රමය. ඒ නිසා ඔබ ගැටලුවක් තියෙනවා නම් ගැටලුව මග ඇරලා ගිහිල්ලා හරියන්නේ නැහැ. මේ ගැටලුවක් තියෙන තැන ගැටලුවයි හොයන්න ඕන. එහෙම නැතුව යන්න බෑ. ගැටලුව निराකරණය කරගන්න නැතුව යන්න බෑ. ගැටලුව निराකරණය කරගනිමින් තමයි අපි ඉස්සරහට යන්න ඕන. අරක පතක තියාගන්න ඕන. තණ්හාවේම තියෙන ප්‍රතිඵලයක් නන් නෙමෙයි නිවන කියලා කියන්නේ. තණ්හාව දුරු කර ගැනීමෙන් ලබන්නා වූ දෙයක් කියන එක ආධ්‍යාත්මයට තේරුම් කරලා දෙන්න ඕන. ඒ වගේම මේ නිවන කියන එක වෙනම දෙයක් හැටියට අපිට මේ අර ටෑග්ගක් හම්බ වෙනවා වගේ, යම් කිසි වස්තුවක් භාණ්ඩයක් හම්බ වෙනවා වගේ, එහෙම හම්බ වෙන දෙයක්ුත් නෙමෙයි කියන එක අපි තේරුම් කරගන්න ඕන. පොඩ්ඩක්වත් බොරුවක් කරන්න බෑ. ශේෂයක්වත් දෘෂ්ටි තියාගෙන, දෘෂ්ටි එක පැත්තක තියාගෙන අනිත් පැත්තෙන් දෘෂ්ටි නැති වුණා කියන තැනකට එන්න බෑ. ඒ නිසා දෘෂ්ටි අනිවාර්යයෙන්ම සියල්ල දුරු වුණාට පස්සේ ඔකට කියනවා අශේෂ. ශේෂයක්වත් නැති වුණාට පස්සේ, කිසිම දෙයකට බැඳීමක් නැති වුණාට පස්සේ ගැඹුරු ආධ්‍යාත්මය තුළ අන්න නිරෝධ කියන අවස්ථාව කුරුදිනවා. තවත් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම, අපි හිතමුකෝ ඔය මොනවා හරි පාජනයක තියෙනවා ඇට ගොඩක්. ඒකේ තියෙනවා හාල් ඇට තියෙනවා, කඩල ඇට තියෙනවා, මුං ඇට තියෙනවා, කයිපු ඇට තියෙනවා, ඔය මොන හරි ඔය තියෙන ඕන ඇට වර්ගයක් තියෙන්න පුළුවන්. ඔහොම ඇට තිබුණාම දැන් අපි කරන්නේ ඔය එකින් එක ඔය ඇට කට්ටිය සමහර වෙලාවට අරගෙන කනවා කියලා හිතමුකෝ. එහෙමත් නැත්නම් කවුරු හරි එකෙන් අරගෙන පැත්තකට දානවා, එහෙම නැත්නම් විසි කරනවා, එහෙම නැත්නම් සත්තුන්ට දානවා. ටික වෙලාවක් ගියාට පස්සේ මොකද වෙන්නේ? ආන්න ඒ භාජනයේ එකම ඇටයක්වත් නැහැ කියන තැනට එනවා. ආන්න ඊට පස්සේ අපි කියනවා භාජනයේ කිසිවක් නැහැ කියලා. ආන්න ඒ වගේ දෙයක්. එහෙම නැතුව ඇට ටික ඔක්කොම මේක තියාගෙන වහගෙන මේ භාජනයේ කිසිවක් නැහැ කියන අවස්ථාව අපිට මවන්න බෑ. භාජනයේ ඇට නැති වේද අන්න ඒ මොහොතේදී තමයි ඒ භාජනයේ නිරෝධය තියෙන්නේ, නිදහස තියෙන්නේ, හිස් බව තියෙන්නේ. ඒ නිසා අපේ සැබරුම සැබවීම අපේ ආධ්‍යාත්මය තුළ අපිට තියෙන දෘෂ්ටිගත භාවයන් බාහිර මනසින් නෙමෙයි නිරන්තරයෙන්ම ගැඹුරට කිමිදි කිමිදි බලන්න ඕන. එහෙම බැලූ බැල්මට බෑ. දැන් ඔය අපිට මතකයි අපි පොඩි කාලේ අපි ඔය දරලිප් එහෙම පත්තු කරන කාලවල මේ අපේ ඉතින් ඔය අම්මලා එහෙම කියනවා මේ පුතේ ලිපේ ගින්දර තියෙනවද බලන්න කියලා. අපි ගිහිල්ලා බලලා ඩග්ගාල කියනවා නෑ ලිපේ ගින්දර නෑ ලිප නිවිලා කියනවා. නෑ නෑ ලිපි නිවිලා තියෙන්න බෑ ලිප ගින්දර ඇති කියනවා. නෑ නෑ තා චුට්ටක් චුට්ටක් වෙන්න පුරු ගාලත් එනවා බලලා. ඒත් නෑ කියනවා. නමුත් ඇත්ත වශයෙන්ම අපිට හොයාගන්න බැරි ගින්දර අර අම්මලා එතෙන්ට ගිහිල්ලා අරක පොඩ්ඩක් හොඳට හොයනකොට පරීක්ෂා කරලා බලනකොට මෙන්න කුඩා ගිනි පොකුරක් හොයාගන්නවා මේකේ. ආන්න ඒ වගේ ඔය හරියට උනන්දුවක් නැතුව ඕනකමක් නැතුව තමන්ගේ හිත දිහා බලලා නෑ මගේ හිතේ ප්‍රශ්නෙකුත් නෑ මං නිවන් දැකලක් නෑ කියලා කියන කට්ටිය ඉන්නවා නම් ඔන්න ඕකයි ප්‍රශ්නේ. ඒ කියන්නේ යන්තම් ගුරු ගාලා ටක් ගාලා කියනවා මම ඒක නෑ මොකවත් නෑ මං නිවන් දැක්කෙත් නෑ කියලා. හැබැයි අරක ඇතුලේ පොඩි ගිනි පොකුරක් කොයිබ හරි තැනක තියෙනවා. මේ යථාවබෝධයට පත් වී නැද්ද? ඒ කියන්නේ ඔබ ළඟ ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ අර නොපෙනෙන තැනක හරි කුඩා ගිනි පොකුරක් හරි තියෙනවා කියන එක තමයි ඒකෙන් අදහස් වෙන්නේ. දැන් තවත් විදිහෙන් අපි කියතොත් එහෙම අපි ගුවන් තොටුපළට ගියාම අපි ඒක පරීක්ෂා කරනවා. එතකොට යකඩ ඊයන් ඒ වගේ දේවල් තිබුණොත් මොනවා හරි එයාට ඒකේ සංඥාවක් නිකුත් වෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම අපි දන්නේ නැති තරක අල්පයක් හරි තියෙනවා සැඟවිලා. ඉතින් අපි කොච්චර නැහැ නැහැ කිව්වත් අරයා කියනවා නෑ 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 එහෙම වෙන්න බෑ තාම ක්ලියර් නෑ. ඒ නිසා මේ තා පොඩ්ඩක් බලන්න කියලා කියනවා නේ. ඉතින් ආන්න ඒ වගේ ඒකෙන් අදහස් වෙන්නේ ඉතින් සංඥාවක් ඉතින් එනවා කියන්නේ ඒක මොකක් හරි තියෙනවා වගේ. අපිටත් ඒ යථා අවබෝධය ඇති වෙලා නැත්නම් අපි ඒක අවබෝධය උනේ නැහැ කියලා කලකිරෙන්න හරි විලාප දෙන්න හරි ශෝකයටපත් වෙන්න හරි නෙමෙයි මේකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒ ප්‍රශ්නේ හදා ගන්න ඕනේ. දැන් ඕක වෙනවා සමහර වෙලාවලට වාහනවලට. මොන වාහනේ ස්ටාර්ට් උන් නැති වුනහම අයියෝ මේ අලුත් වාහනේනේ මේකේ ලෙඩක් කොහෙද මේ ලෙඩක් නැහැනේ මොකවත් නැහැ මේ මොකදනේ ස්ටාර්ට් වෙන්නේ නැති කියලා අහනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේක අපිට අර නොතේරෙන කම මේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් ඒක වැඩේ වෙන්නේ නැත්තම් මොකක් හරි ඒක ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි තේරුම් ගන්න එපා. අන්න එතකොට ඉතින් අර විශේෂ කෙනෙක් ගෙන්නලා ඉංජිනේරුවෙක් ගෙන්නලා මේක බලුවාම ඔන්න ලෙඩයක් අහු වෙනවා. ආන්න ඒ වගේ තමයි ඔබේ ආධ්‍යාත්මය තුලත් තව ටිකක් ගැඹුරෙන් තව ටිකක් ගැඹුරෙන් ගලා තාම දෘෂ්ටිවලට බරගතිය. තාමත් අර ගැඹුරු ඒ ගැඹුරෙන් ඉන්ද්‍රයන් අල්ලාගත් ස්වභාවය පවතිනවා. ඒකයි ධර්මයේ දැක්කේ නැත්තේ. ඒ නිසා පොඩ්ඩක් බලලා දෙපාරක් අර ලිප කුරුටු ගාල බලලා ගින්දර නැහැ කියන වගේ කියන්න නැතුව මේක අලුත් වාහනේ මේකේ ලෙඩක් තියෙන්න බෑ නේද කියලා කියන්න නැතුව ලෙඩේ ප්‍රායෝගිකව තියෙනවා මේක ස්ටාර්ට් වෙන්නේ නැහැ නේ. ඉතින් ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒ නිසා ඒ විදියට බලලා තේරුම් ගන්න ඕන මට නොතේරුණාට මේකේ ප්‍රශ්නයක් තියෙනවා. මට නොතේරුණාට ප්‍රශ්නයක් තියෙනවා කියලා හොයන්න ඕන. දැන් අපි කකුලේ රිදුමක් තිබුණොත් එකපාරට අපි කකුල බලනවා. කකුල බැලුවට එකපාරට පොඩි කට්ටක් ඇතුළට ඇනිල කැඩිච්ච එකක් නම් අපිට පේන්නේ නැහැ. එකපාරට බැලුවට පේන්නේ නැහැ. ඒකයි අපිට රිදුම් දෙදී තියෙන්නේ. ඉතින් අපි විශේෂයෙන් කකුල සෝදලා හැමින් ඇඟිලි තියා ඔන්න බලනකොට තමයි තමන් දකින්නේ මේ පොඩි කට්ටක් ඇඟිලි මෙතනින් තමයි මේ රිදුම ආවේ කියලා. ඉතින් බැලූ බැලමට එකපාරට පේන්නේ මොකුත් නැහැ කියලා. ඒ නිසා අපිට නෑ කියලා පෙවුනට ඒ ලබා දුන්නු සංඥාව තිබුණට තමන් කියන්න ඕන හිතර නෑ නෑ මේක මොකක් හරි තව තියෙනු ප්‍රශ්නයක්. තව ගැටලුවක් තියෙනවා. ඒකයි එතනින් මේ ඒ අවබෝධය ඒ ගුණය පහළ වුණ නැත්තේ අපි තාමත් මේ සසර වේදනාවල් වලට පත් වෙන්නේ ඒ නිසයි කියන එක. ඒ ඉංගිය තවදුරටත් අපි ඒක ගන්න ඕන හොදින්. තේරුණාද කොහොමද? නෝ ඔව් කියන්න. අපි මෙහෙම කියමු, පූර්ණ නිදහස කියන එක ආකාර ගොඩකින් කියන්න පුළුවන්කම තියෙනවා. අන්ත දෙකෙන් නිදහස් වුණා නම් පූර්ණ නිදහස කියලත් කියන්න පුළුවන්. අන්ත දෙක කියලා කියන්නේ හැම දෙයකම ද්විත්වය, ද්වාකාරයක් ලෝකේ තියෙනවා. ලස්සනයි අවලස්සනයි, සැපයි දුකයි, දුප්පත් පෝසත්, ජය පරාජය, ඔය වගේ ද්විත්වයනේ තියෙන්නේ ලෝකේ නේද? ඉතින් ඒ නිසා අපිට අන්ත දෙකෙන් නිදහස් වෙන්න පුළුවන් නම් ඒ අන්ත දෙක සේවනය කරන්නේ නැත්නම් අපිට මධ්‍යස්ථ භාවය රකින්න බෑ. අනිවාර්යෙන් අපි නිදහස් වෙනවා. ඔය නොදන්න කමට තමයි කියන්නේ මේ අන්ත දෙකකින් තොරව මධ්‍යස්ථ භාවයක් තියෙනවා කියලා. අන්ත දෙකකින් තොරව මධ්‍යස්ථ භාවයක් හදන්න බෑ. මොකද මැද කියන එක නිර්මාණය කරන්නේ සාපේක්ෂිතව දෙපැත්තේ කණු දෙකක් තිබුණොත් පමණයි නේ. තුන්වෙනි කාරණේ හදන්න පුළුවන්කම තියෙන. දෙපැත්තේ කණු දෙකක් නැත්තම් මැද කියලා එකක් හදන්න බෑ. ආන්න බුදුහාමුදුරුවන්ගේ මධ්‍යම ප්‍රතිපදාව. ඒ කියන්නේ ඒ අර ලෝකයා විසින් ද්විත්වයකින් මැනගත්ත මැද නෙමෙයි. ද්විත්වයකින් නිදහස් වූ මධ්‍යම ප්‍රතිපදාව. ඉතින් මෙන්න ඒ තේරින් එතනින් අපිට ඔන්න Nirodhe කියන එක විග්‍රහ කරන්න පුළුවන්කමක් තියෙනවා, තේරුම් ගන්න පුළුවන්කමකුත් තියෙනවා. ඊළඟට තියෙනවා අපේ මේ ලෝභය දුරු කරාද, ද්වේෂය දුරු කරාද, මෝහය දුරු කරාද, අර දෝසක්ඛයෝ මෝහක්ඛයෝ මේ ලෝභක්ඛයෝ නිරෝධෝ නිබ්බහනං කියලා පැහැදිලි කරන්නේ මෙන්න මේ ලෝභ ද්වේෂ මෝහ මේ සියල්ල නැති කරානම් දුරු කළානම් නිරුද්ධ කළානම් ඒක තමයි නිර්වාණය කියලා කියන්නේ. ඒක තමයි Nirodhe කියලා කියන්නේ. හැබැයි නිරන්තරයෙන්ම මේ මතු පිට ඔබේ තියෙන දේවල් එක්ක බලන්න එපා. ඔබ ඔය කන්න කැමති දෙයක් එක්ක, අඳින්න කැමති දෙයක් එක්ක, පවතින දෙයක් එක්ක, ඒකත් එක්ක නෙමෙයි. හොඳට මතක තියාගන්න මේ පිට මනසේ කරන ආරෝපණයක් නෙමෙයි මේක. ගැඹුරු මනසේ, ගැඹුරු මනසේ යථා පඤ්ඤාය පස්සති කියන වචනේ පාවිච්චි කරන්නේ ඒ නිසා ගැඹුරු මනසේ මේක විසඳන්න ඕන. අපි මුවින් ආහාරයක් ගැනීමද, ඇඟේ ඇඳුමක් ඇඳීමද, අතේ මිල මුදල් පාවිච්චි කිරීමද කියන එක නෙමෙයි. ඒ ගැඹුරු මනස මේ දේ දරාගෙන ඉන්නේ කොහොමද කියන එක විතරයි. ඒ ගැඹුරු මනස එහෙම නැත්නම් අපේ අර සංසරට ගමන් කරන මනෝකාය කියන ලක්ෂණය තුළ තියෙන පවතින දේ තමයි පින්නතුනි යටි සිත තමයි අපිව සසරට අවශ්‍ය කරන මේ පෝෂණය තියෙන්නේ එතන. අන්න එතන නිරෝධ කරන්න ඕන. ඔක ඔතෙන්ට ඔය ගොඩාක් දෙනෙගේ අවධානය යොමු වෙන්නේ නැති කොටසක්. ඒ කොටසට අවධානය ටිකක් හරි යොමු වෙන්නේ ඉතින් විදර්ශනා බලය වැඩි වෙන්න තමයි තමගේ ගැඹුරු ආධ්‍යාත්මයේම විනිවිද යෑමේ හැකියාව තියෙන්නේ. ඒක හරියට ඉතින් අපි අර ජල තටාකයක මහ මුහුදේ හරි අපි පිට දකිනවා මතු පිට. ඉතින් මතු පිට හරි ලස්සනයි කියලා බලාගෙන ඉන්න පුළුවන්. නමුත් ගැඹුරට ගියාම මේ ගැඹුර වෙනස්. අන්න ඒ වගේ ගැඹුර තුල තියෙන දේවල් තමයි අපි නිවැරදි කරගෙන යන්න ඕන. ඉතින් ඊට පස්සේ Nirodhayata තවපත් වෙනවායි කියලා ඉතින් පැහැදිලි කරන්න පුළුවන්. අකාලික බව නේද? කාලයෙන් තොරවීම. පස්සේ අපිට කියන්න පුළුවන් ඉන්ද්‍රියන්ගෙන් තොරවීම, ඉන්ද්‍රියන්ගෙන් නිදහස් වීම වගේ දේවල් කියන්න පුළුවන්. මේ සදාහයතන වලින්ම නිදහස් වීම, මේක සුවිශේෂීම වෙනම ඥාන දර්ශන බලයක් ගොඩනැගිලා ඒ ඥාන දර්ශනේ පූර්ණත්වයටපත් වෙලා ආධ්‍යාත්මය නිදහස් කරලා විශේෂිත වූ ඥානයකින් ලෝකේ දිහා බැලීමේ ගුණයක් පහළ කරගන්නවා. එයාට තියෙන්නේ මේ අකම්පිත සිතක්, එහෙම නැත්නම් අකම්පිත දර්ශනයක් එයා හදාගන්නවා. තමන්ට වාසය කරන්න පුළුවන් උසස් තැනක් හදාගන්නවා ධර්මය තුලින්. ඊට පස්සේ එතනින් බලද්දී ආයේ බලන්නේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනෙන් කියන මේ සඩහයතන වලින් නෙමෙයි බලන්නේ. ඉන්ද්‍රියන්ගෙන් නිදහස් වෙලා බලනෝ ලෝකේ දිහා. මේ ඉන්ද්‍රියන් කියන එකෙන් අදහස් වෙන්නේ අතීත සංඥා සමුදාය. මේ විඥාන සමුදායක් තමයි දියෙන්නේ. සංස්කාර සමුදායක් නේ දියෙන්නේ. දැන් වඩා ගන්න දේවල් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. දැන් වඩාගෙන තියෙනවනේ ගොඩක්. ළමයි වඩාගෙන තියෙනවා. ඊළඟට මහත්යත් වඩාගෙන ඉන්නේ ඇති කාලයක්. ඊළඟට ඊට පස්සේ දීපල වඩා ගන්න නේ ඇවිල්ලා තියෙන්නේ නේද? දීපල වඩා ගන්න නේ ඇවිල්ලා තියෙන්නේ. වස්තු වඩා ගන්නවනේ නේද? හදා ගන්නවා, වඩා ගන්නවා, ගොඩනගා ගන්නවා. දැන් වඩාගත්තු ඒවා ආයි බිමින් තියන්නයි තියෙන්නේ. ආයි එකක් වඩන්න හොයන්නට අවශ්‍ය නැහැ. වඩාගත්ත ටික බිමින් තියන්නකෝ. අන්න ඒක තමයි ධර්මයේ වැඩිම කියලා කියන්නේ. ධර්මයත් ආයෝ යතරට වඩා ගන්න ගියොත් එහෙම වඩාගත්තු ඒවා වැඩි වෙනවා. දැන් බලන්න මේ වචනයත් හරි මේ වටින දෙයක් නේද? ඈ ඔව් ළමයි වඩා ගන්නවා කියලා කියන්නේ. ඒ වගේම හැමදේම වඩා ගන්න ස්වභාවය තමයි තියෙන්නේ. දැන් අපි මේ ධර්මයේදී කරන්නේ වඩා ගන්න දේවල් නෙමෙයි ඇත්ත වශයෙන්ම. අතහැරීම කියන්නේ ඒක. අතහැරීම කියන එක වඩා ගන්න එක නෙමෙයි. බිමින් තියාගෙන තියාගෙන යනවා. මොනවද මම වඩාගෙන ඉන්නේ? ඒව බිමින් තියන්න. එහෙම තිබ්බට පස්සේ ඔන්න දැනෙනවා අර උදාන ප්‍රකාශ කරන්න නිවන් අවබෝධ වෙච්ච අය උදාන ප්‍රකාශ කරලා තියෙන ගොඩක් වෙලාවට හිසේ තිබුණු මල්ල බිමින් තිබ්බා වාගේ නේද? අඳුරේ හිටපු කෙනෙකුට පහනක් දැල්ලුවා වාගේ, මම්මුලා වූෙකුට මඟ පෙන්නුවා වාගේ, වසා තිබුණු දෙයක් විවර කොට පෙන්නුවා වාගේ මගේ හිත දැන් නිදහස්. මං නිදහස්ව මේ ලෝකෙ දිහා දකිනවා. දෘෂ්ටි නැතුව, සංකල්ප නැතුව, වචන නැතුව, මේ වචනවල, මේ දෘෂ්ටිවල මේ මහා හිරකූඩුවේ නේද මම හිටියේ, මේකෙන් එළියට ආව නේද කියලා එයා සතුටු වෙනවා. ඉතින් මේක ටිකක් තේරෙන්න ඕන. දැන් තේරෙන්නේ නැතුව හරියන්නේ නැහැ. දැන් අපි කාට හරි කිව්වොත් එහෙම ළමයෝ මේ පොල් ටික ගාලා දෙන්න කියලා, එයා ජීවිතේට පොල් ගාපු නැති කෙනෙක් නම් හරි ප්‍රශ්නයක් වෙන්නේ. ඉතින් අරයට පොල් කෑල්ල අල්ලන විදිය කියලා දෙන්න ඕන, හිරමණයට තියාගන්න උගන්වන්න ඕන, ගාන්න උගන්වන්න ඕන, එයා අත කපා ගන්නවා, වරදිනවා, කෑලි ලොකු වෙනවා, පොල් මිරි ගන්න බෑ, හරි ප්‍රශ්න වලට පුහුණ දෙනවා නේද? ඉතින් මේ අතහැරීම පුරුදු කළා නෑ කියන කට්ටියත් හරියට අර ජීවිතේට පොල් ගහලා නැති ළමයි වාගේ. ඒගොල්ලන්ට මේක දුන්නහම මේගොල්ලෝ ඔය හරි මෙහෙන් අතපය කපාගෙන හරියට වැඩේ කරන්නේ නෑ. ඉතින් කමන්නේ. ඉතින් පොඩ පොඩ වැරදි වැරදි හරි කරලා තමයි ඔන්න කාලයක් ගියාම තමයි එයා හරියට වැඩේ කරන්න දන්නේ. අන්න එතකොට දන්න පොල් ගන්න කිව්වම ලස්සනට පොල් ටික ගාලා ගෙනල්ලා දෙනවා. දැන් වෙලා තියෙන්නේ මේ ළමයින්ට අතහරින්න කිව්වහම වැඩේ අර අර පොල් ගන්න දුන්නා වගේ තමයි නේද? වැඩේ හුරු නෑ. මොකද සංසාරෙත් අපිට මේ අතහරින බණ හම්බුනේත් නෑනේ නේද? පිනත් වඩා ගන්නනේ කිව්වේ නේද? භාවනාවත් වඩා ගන්න කිව්වේ. මේ වඩා ගත්තේ බිමින් තියන්න කිව්වේ නෑනේ. වඩාගත් දේවල් බිමින් තියාගෙන යන්න, අන්න ඒක තමයි ධර්මයේ වඩා ගැනීම කියලා කියන්නේ. ආයි ධර්මයේ මුකුත් වඩා ගන්න දෙයක් නැහැ. ධර්මයේ වඩා ගන්නවා කියන්නේ වඩාගත් ඔක්කොම බිමින් තියන එක. ඔయిత වඩා ඉතින් කියන්න බෑ. ළමයා හිමින් සැරේ ඔය අර පොල් ගාලම පුරුදු වෙන්න ඕන වගේ බන අහලම අහලම ඉතින් හිමින් සැරේ පුරුදු වෙන්න ඕන. මොකද හේතුව මේ නොපුහුණු අය පුහුණු කරලා ගන්න. ඉතින් කාලය ඒගොල්ලෝ වැය කරන්න ඕන, ශ්‍රමය වැය කරන්න ඕන. මොකද අපි දන්නවා එච්චර වටිනාකමක් නැති ඕ ලෙවල් වලට, ඒ ලෙවල් වලට කොච්චර මහන්සි වුණාද කියලා. ඈ ඊළඟට අපි නිවසක් හදා ගන්න, ඒ වගේම මේ වැටුපක් මාසිකව ලබා ගන්න මොනතරම් දුක් විඳිනවද කියලා මොහොතක් කල්පනා කරලා බලන්න. එතකොට මුළු සංසාරෙම ආරක්ෂා කරන ධර්මයේ ලබා ගන්න අපි ඉතාම සැහැල්ලුවෙන් තප්පර 10න් මේක ටක් දාලා අවබෝධ කරගන්න පුළුවන්ද කියලා ඔළුව දාලා බලනවා. බලලා කෝ නෑනේ කියලා කියනවා. එහෙම ඉතින් පුළුවන් නම් මේක ගම්බීර දෙයක් කියලා බුදුපරෝ දේශනා කරන්නේ නෑනේ. මේක වටිනකම ඇති වෙලා තියෙන්නේ, අතිශයීම දුර්ලභ බව ඇති වෙලා තියෙන්නේ, විශාල හේතු සම්පත් තියෙන අය දකින, කැපවීමක්ම කරන අය දකින, දහමක් බවට පත් වෙලා තියෙන මේකේ යම්කිසි අසීරු භාවයක් තියෙන නිසා. ඉතින් ඒ අසීරු භාවය තේරුම් ගන්න ඒ නිසා උපාදීයක කැපවීමක්වත්, අවුරුදු පහක් උපාධියක් ලබන්න කරන කැපවීමක්වත්, එහෙම නැත්නම් ගෙයක් දොරක් හදා ගන්න කරපු කැපවීම තරම් කැපවීමක්වත් අපි කරලා තමයි කියන්න ඕන අපි ගොඩක් කැප වුණා කියලා. ඈ ජනේලෙන් ඔළුව දාලා නිවන පේන්නේ නැහැ කියලා කියන්න එපා. ඒකෙන් අදහස් වෙන්නේ තව කැප වෙන්න, තව බණ අහන්න කියන එක. තව මොනවද ප්‍රශ්නේ? බුද්ධානුස්මතිය ඇත්ත වශයෙන්ම වඩන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. ඒත් බුදු කෙනෙකුටත් බුද්ධ කාලයේ තුළම බුද්ධානුස්සතිය වැඩුවත් ඒ බුදුගුණ ඉවර කරන්න බෑ. ඒකට හේතුව බුදු කෙනෙක් අකාලිකව අසංකාරීකව සිටින නිසා. ඉතින් බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ උසක් දිගක් පළලක් තියෙන, අත් දෙකක් කකුල් දෙකක් ඔළු ගෙඩියක් තියෙන කෙනෙක් නෙමෙයි. යමෙක් එහෙම හඳුන්වලා දීලා තියෙනවා නම් ඒ බුදුහාමුදුරුවෝ නෙමෙයි, ඒ පංචස්කන්ධයක්. ඉතින් ඕගොල්ලෝ මේ වන්දනා කරන්නේ මේ බුදුහාමුදුරුවන්ට නෙමෙයි, පංචස්කන්ධයකට. ඉතින් එහෙම කිව්වයි කියලා අමනාප වෙන්න එපා. අපිත් බුදුහාමුදුරුවයි කියලා මුල් කාලේ හිතුවේ ඒ පංචස්කන්ධේ වාඩි වෙලා ඉන්න ශරීරයට තමයි. ඔය පංචස්කන්ධ ශරීර හැදුවාම කාලෙන් කාලට හොරු හතුරු කඩාගෙන යනවා, බිඳිනවා, ඒක වගේ දේවලුත් වෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ පංචස්කන්ධයකට කියලා බුදුහාමුදුරුවෝ හඳුන්වලා දුන්නේ නැහැ. අර වක්කලි හාමුදුරුවන්ට කිව්වේ මේක කුණු ශරීරය, මේක කොයින්ද? බුදුහාමුදුරුවෝ යෝ ධම්මං පස්සති සෝමං පස්සති. අන්න එතනයි බුදුහාමුදුරුවෝ දකින්න පුළුවන් කියලා. එතකොට බුද්ධහනුස්සතිය වඩන්න ඇත්ත වශයෙන්ම අපි කාටවත් බෑ. ඒකෙන් ස්වල්ප වශයෙන් හරි තේරුම් ගන්න මේ ධර්මයේ තුලින් අපි බුදුහාමුදුරුවෝ දකින්න උත්සාහ කරන ඕන. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ අලෝභ ආද්වේෂ අමෝහ කියන தത്വයට. පැහැදිලි නේද? ඒක නිසා මේ අපි අර ඒ අනන්තය කියන එක දකින්න ඕන. දැන් බුදුගුණ අනන්තයිනේ නේද? අනන්තය දකින්න ඕන. අනන්තය දැක්කනම්, අනන්තයට පත් වුණා නම් අන්න බුද්ධානුස්මතිය එතන වැඩෙනවා. දැන් මම සෑම තප්පරයකම බුද්ධානුස්මතිය වඩනවා. ඉතින් අපි අලගිය වන්නන ඕන මහත්මියත් මේ මගේ ඇවිල්ලා ඇත්තෙන් මේ බුද්ධානුස්මතිය වඩන නිසා තමයි එතුමියගේ හිතේ ප්‍රසාදයක්, සතුටක්, සැහැල්ලුවක් තියෙන බව ඒ ප්‍රකාශ කරන්නේ. ඒ ධර්මයේ තුලින් පිබිදීම තුලින් තවදුරටත් අසමින් නිවැරදි කරගනිමින් තව තවත් පැහැදිලි කරගනිමින් යනවා. කියන්නේ මගට වැටුණා. මේ මග තුල ඒකේ තියෙන ප්‍රනීත භාවය භුක්ති විඳමින් තව තවත් නිවාගෙන යන වැඩපිළිවෙලේ යන්න පුළුවන්. ඉතින් මේ බුදු ගුණ ටිකක් දැනිලා දැම්මහම, දැනුණහම තියෙන සතුට කොච්චරද? ඉතින් මේ මේ බුදුගුණ මේ වගේම ගැඹුරු ආධ්‍යාත්මික දෙයක් වෙන්න පුළුවන්. අනිකුත් ශාස්ත්‍රවරුත් පැහැදිලි කරලා දීලා තියෙන්නේ. නමුත් මේ ඔක්කොම මිනිස්සු ටික මෝඩකමට මේක පටලවා ගත්තනේ. මේක හරි ගැඹුරු දෙයක්. නිකම් ඔලු ගෙඩි ගන්න වැඩි කරගන්න මේක මේ අර ව්‍යාපාරික ස්වභාවයෙන් ප්‍රකාශ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අර විදර්ශනා කරලා ගැඹුරින් ඇහුම්කන් දීලා තේරුම් ගන්න පුළුවන් දෙයක් මේක. කොහොමද හොඳයිද බුද්ධානුස්මතිය? තෙරුවන් සරණයි. අවෝ අවසානයට යන ඉතින් ඉස්සරහට යන්න යන්න තව තව බලන්න ඕන අපි අර මොනවා හරි ආශ්‍රවයකින් මානයකින් දිට්ඨියකින් අපිව පස්සට ඇද දබන්නට අපිවට කතා කරන ආමන්ත්‍රණය කරන මායයා හිටියොත් එයාට පොඩ්ඩක් සත්‍ය පැහැදිලි කරන්න ඕන. සම්පූර්ණයෙන් මේ සත්‍ය අවබෝධයෙන් පූර්ණත්වයට නොවුනොත් ඔබ සතර අපායෙන් නියත වශයෙන් නිදහස් කෙනෙක් නෙමෙයි කියන පණිවිඩය මනසට ලබා දෙන්න ඕන. ඒක ලබා දීලා ඉතුරු වැඩ කොටස් ටිකක් කරන්න ලැබපු සනසිල්ල පිළිබඳව උද්දාමයක් ඇති කර ගනිමින් වගේම ඒ උද්දාමය නමුත් පූර්ණත්වයට පත්ව නැහැ කියන කාරණේත් වටහා දෙමින් කොහොම හරි සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න උත්සාහ කරන්න. කියන්න බලන්න තමන්ට තියෙන අවබෝධය කියන්න බලන්න. හොඳයි මොනවද පැහැදිලි තියෙන්නේ කියන්න බලන්න. පැහැදිලිව තියෙන ටික කියන්න. මොකද්ද කියන්නේ බල මොකද්ද නාම රූප කියන්නේ මොනවද? දැන් ඔය නාම රූප දෙක ඔය දිස්නට විතරක් නෙමෙයි හැම ගහක් කොළකටම වර්ණයකට අහසට පොළොවට හැම තැනම තියෙන නාම රූප දෙකක්නේ. ඔය නාම රූප දෙකක් තියෙන. දැන් නාම රූප දෙකෙන් නිදහස් වෙන්න පුළුවන්ද? නාම රූප ආය ගන්නවා. ඔව් ඒක තමයි. දැනුම තුල ධර්මයේ වර්ධනය වුණාට පස්සේ අර එවලට වතුර ටිකක් ගන්න අර පණිට්ටුව දැම්මහම දියසෙවල් බැඳිච්ච ඒ වතුර මේවයකට දියසෙවල් මේවා ඈත් වෙලා රොඩු ඈත් වෙලා අපිට වතුර ටිකක් ගන්න පුළුවන්. ආයි එතනින් මෙහාට ගත්ත ගමන් ආයි එතන දියසෙවල් පිරෙනවා. ඔක තව විදියකට මතක් කරනවා අර මඩ පිරුණු කලයක් පීල්ලට අල්ලනවා. පීල්ලට අල්ලගෙන ඉන්න කම්ම පෑදීදී හොඳට පේනවා. පෑදීදී පීල්ලෙන් පැත්තකට ගත්ත ගමන් ආයි මඩදිය ඒ කලේ දකින්න පුළුවන්. ආන් ඒ වගේ තමන්ගේ හිත අර ධර්මයට යොමු කරලා තීද්දී අර සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටි වලින් නාම රූප වලින් නිදහස් වෙලා මනස පවතිනවා. ආයි යට තියෙන මඩ එන උඩට. ඒ කියන්නේ යට මඩ තියෙනවා කියන සංඥාව දෙන්නේ ඔය. තව කලේ කලේ ඔක්කොම පෙර නෑ නෑ කියන්නේ ඕහොම මඩ තියෙන කලේ ඕක අල්ලගෙන ඉඳලා හරියන්නේ නෑ මුළු කලේම පෙරලන්න ඕන අනිත් පැත්ත වමාරන්න නෙමෙයි තමන් හොඳට පැත්තකට වෙලා බලන්න ස්වභාවිකව බලන්න ඒක එච්චර මේ කැමති නැති වෙන්න පුළුවන් තමන්ගේ අර කුණු ගොඩක් අවුස්සනවා වගේ එහෙමත් නැත්නම් අර අහුමුළු වල තියෙන සැඟවිච්ච තැන් වල තියෙන කුණු වගේ දැන් අපි එකපාරට බල්ලා කාමරයක අපි කියන ඔන්න කාමරේ පිරිසුදුයි කියලා. නමුත් ඇත්ත වශයෙන්ම ඇඳ පල්ලවල් පස්සේ යට කබට් අස්සේ අර මලු තියෙන තැන් එහෙම පොඩ්ඩක් එහෙට මෙහෙට කළාට පස්සේ තමයි තව රොඩු ගොඩක් හොයාගන්න පුළුවන්කම තියෙනවා. ආන්න ඒ වගේ තමන්ගේ අර මූලික මේන් ඒරියා එක මේ හොඳට ලස්සනට තිබුණට හොඳට මතක තියාගන්න ඔක අහුමුළු වල තාමත් මඩ තියෙනවා. ඒ සංඥාව තමයි ඔය එවන්නේ. ඒ නිසා ඒවත් එහෙට මෙහෙට ඇදලා ඔක්කොම පිරිසිදු කරන්න වෙනවා. ඒ කියන්නේ තමන්ගේ හිත සමහර දේවල් වලින් තමන්ට අදිස්ථානය කරන්න පුළුවන්. සමාව ගති යුතු දේවල් තියෙනවා නම් සමාව එක්ක ලැබේවා කියලා හිතින් හිතලා තමන්ගේ හිත ටිකක් නිදහස් කරගන්න පුළුවන්. ඒ වගේම යම් සමාවක් ගන්න තියෙනවා නම් කෙනෙක්ගෙන් අපි සමාව එයාගෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ තමන්ගේ හිතෙහි යම් ලෝභ මූලය, දෝෂ මූලය පදනම් වෙලා ක්‍රියාත්මක වීමට අදහස් තියෙනවා නම් ඒ සියල්ලක්ම තමන්ට වැඩක් නැහැ කියන අදහසින් විවෘත කරන්න පුළුවන්, නිදහස් කරන්න පුළුවන්. ඒ නිසා අර ධර්මයේ තුලින් මේක කඩා වඩා ගන්න බලනෝ වගේ ඒ පැත්තෙන් මොනවා හරි දෙයක් ධර්මයේ තුලින් දේශනාවේ තුලින් ඇතුළට යමක් ගෙනියන්න බලනවට වැඩිය වටිනකමක් තියෙන්නේ ධර්මය තුලින් ඇත්ත වශයෙන්ම මුකුත් ඇතුළට ගෙනියන්න බෑ. ධර්මය කියන්නේ කැඩපතක්. ධර්මය කියන්නේ කණ්ණාඩියක්. ඒක ගන්න බෑ. දැන් අපි කණ්ණාඩියෙන් ගන්න ප්‍රයෝජනේ තමයි ධර්මයෙන් ගන්න පුළුවන්. ඔව් වෙන දෙයක් ගෙනියන්න බෑ ධර්මයෙන් ඇතුළට. එතකොට අපි බලන්නේ අපේ ධර්මයෙන් අපි මේ ඇතුළට දෙයක් ඔබවා ගන්න නෙමෙයි අපි බලන්නේ ධර්මය හරහා බලන්න ඕන මේ ධර්මයට නොගැලපෙන ආධ්‍යාත්මික දෙයක් මගේ ආධ්‍යාත්මයේ සැරිසරනවද කියලා බලන්න ඕන. ඔව් හැමතිස්සෙම මනස පිරිසුදුයි කියලා පෙන්වන්න උත්සාහ කරાવી. ඒ වුණාට අපි හැංගිච්ච කුණු හොයාගන්න මහන්සි වෙන්න ඕන. දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි අතින් ඔන්න වීදුරුවක් හරි පිඟානක් හරි වැටිලා කැඩුන බිඳුන කියමුකෝ. එක්කෙනෙක් කියන්න පුළුවන් අර ලොකු කෑලි දෙක තුන අයින් කළා කියන්න පුළුවන් දැන් මම වීදුරු අයින් කළා කියලා. නමුත් තව එක්කෙනෙක් ඇවිල්ලා පොඩ්ඩක් අර ඇඟිල්ලෙන් අහුලන්න පුළුවන් කොටසත් අයින් කළා කියයි දැන් මම වීදුරු කටු ටික අයින් කළා කියලා. ඊට පස්සේ තව කෙනෙක් ඇවිල්ලා කොස්සකින් දෙපාරක් එහෙට මෙහෙට පොඩ්ඩක් අතු ගාලා දාලා කියයි දැන් මම වීදුරු කටු ටික අයින් කළා කියලා. ඒ වුණත් හොඳට පරීක්ෂා කරලා බැලුවොත් එහෙම අර මේ බොහොම සිව් මන්විශ්යකින් හරි එහෙම නැත්නම් ලයිට් එකක් දාලා බැලුවොත් එහෙම ඔන්න දිස්නේ දෙන කුඩා කුඩා වීදුරු කටු තියෙනවා. ආන් ඒ වගේ අපි අර කොටසක් ලොකු කෑලි ටික අයින් කළාට පස්සේ අපි හිතුවට මේක දැන් අයින් වෙලා දැන් මේකේ මොකවත් නැහැ කියලා අපි ටිකක් පරීක්ෂාකාරීව සුපරීක්ෂාකාරීව බැලුවාම අර කුඩා දුක් පේන ශේෂ වූ ධර්ම පේන්න පටන් ගන්නවා. ශේෂ වූ ධර්ම අපි පටන් ගන්නවා පේන්න පටන් ගන්නවා. ඉතින් අන්නේ ඒ දේවලුත් අපි දුරු කරගෙන යන්න ඕනේ. හැබැයි ඉතින් ඒව අපිට ලොකුවට දැනෙන වේදනා හෝ ප්‍රශ්න හෝ නොවේ කියලා කියන්න පුළුවන්. ඒක හරියට අර මහා ලැබුගින්නක් වගේ නැති වුණාට චුඩාම ගිනි පොකුරක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ගිනි පොකුරකට පුළුවන් මුළු රටක් ලෝකයක් වුණත් ගිනි තියන්න. ඉතින් ඒ නිසා අර කුඩා ගිනි පොකුරුත් හොයලා නිවා දැමුවොත් විතරයි අපිට සැනසilla තියෙන්නේ කියලා. අර කුඩා දේවලුත් හොයා හැමෙන් නිවාගෙන යන්න ඕන. සම්පූර්ණයෙන් නිවන මොහොතේදී අපිට නිවුණ කියලා දෙන්නේ. ඔව් දැන් පහනක් දැල්වෙනවා කියමුකෝ.
දැන් ඕන පහන නිවුණා. පහන නිවුණට පස්සේ කවුරු හරි කියන්න ඕනද මේ පහන නිවුණා කියලා? ඒක අපිට වටපිටාවෙන් ඒක තේන්න පටන් ගන්නවා. දැනෙන්න පටන් ගන්නවා. දැන් උදාහරණයක් ලෙස අපේ ඇඟේ උණක් තිබුණා කියමුකෝ. උණ සනීප වෙනවා. එතකොට කවුරු හරි ඇවිල්ලා අපිට කියන්න ඕනේ ඔයාට උණ සනීපයි කියලා. ඒක අපි දැනගන්නේ. අපි දැනගෙන කියන්නේ දොස්තර මහත්තයටත් කියන්නේ අපි ගිහිල්ලා දැන් ડોක්ටර් හොඳයි උණ සනීපයි. තේරෙනනේ මේක ඇක ඇතුළින්ම තියෙන කැක්කුම නැති වෙලා වේදනාව නැති වෙලා අසාත්මිකතා නැති වුණාට පස්සේ ආ කියන මන් දැන් මොන සනීපයි කියලා. අන්න ඒ වගේ ඔබට 100ට 100ක් සනීපය ඇති වුණු දවසට ඒක වෙන කෙනෙක් නෙමෙයි, හාමුදුරුවෝ නෙමෙයි ඒක දන්නේ. ડોක්ටර් හාමුදුරුවෝ කියලා හිතමු, හාමුදුරුවෝ නෙමෙයි ඒක ඇත්තටම දන්නේ. ඒක ලෙඩා දන්නේ නේද? එයා දන්නේ අන්න උණ සනීපයි හරියටම කියලා. පොඩ්ඩක් ගැඹුරුයි, සූක්ෂමයි. අර සරල භාවනා ක්‍රම වගේ හාමුදුරුවරු වගේ මේ හාමුදුරුවෝ දෙන්නේ නැහැ. මෙන්න මෙතන හිත තියාගන්න, මෙන්න මේ වචනේ මෙනෙහි කර කර ඉන්න, මේක තාලෙට කියන්න, මං කිව්වට පස්සේ මෙහෙම කියන්න කියලා එහෙම දේවල් දෙන්නේ නැහැ ඉතින්. මේක ඇත්ත වශයෙන්ම මේ සාමාන්‍යයෙන් කාන්තාවන්ට එදිනෙදා වැඩ කරන අයට මේ සමාජීය අයට මේක බැහැයි කියලා මේක මහා විද්වතුන් දාර්ශනිකයන් මේ යෝගී අය විතරක් අතර තිබිච්ච දේ තමයි මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඔබ අතරට. එතකොට ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න මුළු ජීවිතේම කැප කරලා දකින්න ඕන එක අපිට යම්කිසි chance එකක් තිබුණොත් රස්සාවක් කරන ගමන් එච්චර අපි මහා ගැඹුරු විශේෂ පද්ධතියන් ඔස්සේ කිමිදිලත් නැති අපි මේ ධර්මයේ ඔස්සේ අපිට පොඩි chance එකක් ලැබුණොත් ඒක මොනතරම් වාසනාවක්ද කියලා මොහොතක් කල්පනා කරලා බලන්න. මේකනේ. ඒ කියන්නේ රජවරුන්ට පමණක්, සිටුවරුන්ට පමණක් මේ සීමා වෙච්ච එක්තරා ප්‍රදේශයක් විවෘත වෙලා තියෙනවා වගේ දෙයක්. මේක මේ මහා ඉසිවරුන්ට, මහා නැනවතුන්ට, දාර්ශනිකයන්ට පමණක් විවෘත වූ දෙයක්. මෙන්න කුඩා අපිටත් විවෘත වෙලා තියෙනවා. අපි ඒක පහසුවෙන්, ලෙහෙසියෙන් කියලා හිතන්න හොඳ නැහැ. අපි ඒකට ගොඩාක් ශ්‍රද්ධාවකින් කැප වෙන්න ඕන. මේක අපිට හදාපු එකක් නෙමෙයි. මේක මහා කැපවීමක් කරන්න තියෙන මහා හේතු සම්පත් තියෙන අයිට මේක හදාපු දෙයක්. ඔන්න අපිටත් chance එක ඇවිල්ලා තියෙනවා මේ බෝට්ටුවට නැග ගන්න, නැවට නැග ගන්න. ඉතින් ඒකේ ගණන් වැඩි, ඒකේ කියලා බලන්න හොඳ නැහැ. ඒකේ මහන්සි වැඩි, ඒක දුර වැඩි කියලා බලන්න හොඳ නැහැ. දැන් අපිට අවස්ථාව ලැබිලා තියෙනවා අර අපි කොච්චර කුඩා වුණත් එතෙන්ට යන්න. ඒ නිසා ඔබට අශ්වේත තරම් වේගින් දුවගෙන යන්න බැරි වෙන්න පුළුවන්. හමන්නේ ඉබ්බෙක් හැටියට යන්න ඉස්සරහට. කාර්ය ඒගොල්ලෝ තවත් දිරිමත්ව උත්සාහයෙන් විදර්ශනා කරගෙන යාවි ඔය අනුව. එහෙනම් හොඳයි. එහෙනම් බුදු සරණයි හැමෝටම. ඔව්. ඔව් 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 ඔව්. ධර්මයෙන් හැමතිස්සෙම උපදේශය ලැබෙනවනේ. ධර්මයේ කැඩපතක් කරගන්න, ධර්මයේ කැඩපතක් කරගෙන ධර්මයේ ලක්ෂණ තමා තුළ තියෙනවද කියලා බලන්න. තමා තුළ ධර්මයෙන් තොර ලක්ෂණ තියෙනවා නම් ඒවා මකලා ධර්මයේ ලක්ෂණයට තමන් උපමට්ටම් කරගන්න බලන්න ඕන තමන්ගේ ආධ්‍යාත්මය. ඔව්. ආහසේ පිය සටහන් නැහැ කියන එක නේද? ඔව්. ඉතින් මම ඒක පැහැදිලි කරන්න මොකටද ඔය ආහස දිහා බැලුවාම පේන්නේ? ආහස නහස දිහා බැලුවම පේන දේ මම මොනවටත් පැහැදිලි කරන්නේ නහස දිහා බලාගෙන ඉන්න. ඉතින් ඒ අහසේ වියසටහන් නැත, ඒ කියන්නේ මේ මේ ධර්ම අවබෝධය වෙච්ච කෙනෙක්ගේ හිතත් ඒ වගේ කියලා. ශ්‍රමණයෝ බාහිරේ නැත කියන එකෙන් අදහස් වෙන්නේ ඒකයි. දැන් මගේ හිත ගත්තත් මට කියන්න තියෙන්නේ අහස වගේ තමයි. මේකේ මොනම සටහනක්වත් තියෙන්නේ කිසි කෙනෙක් එහෙම මේ හොඳක් කළයි කියලා එහෙම හොඳක් මතක තියාගන්නෙත් නැහැ. ඒ වරදක් නරකක් කළයි කියලා මේ නරකක් එහෙම මුකුත් මතක තියාගන්නෙත් නැහැ. ඒ හිටින්නේ නැහැ මොකවත්. ඒක ඒකට හේතුව අහස කියන එක හරි අපූර්ව ධර්මයක්, මේ අසංකාරික දෙයක්. ඉතින් අර සිත අසංකාරිකත්වයේ තුලින් පිබුදුනාට පස්සේ අහස වගේ මමත්වයේ තුල නැහෙනේ. ඒ පුජ්‍යලත්වය කියන්නේ මැටි ගොඩක් වගේ, ඈ කොහොල්ල ගුලියක් වගේ. ඒක හැම දෙයක්ම ඇලෙනවා. හැම දෙයක්ම දුක් විඳිනවා. මම කියලා හරි පීඩා විඳිනවා. ඉතින් අර මමෙක් නැති වුණාට පස්සේ ඉතින් හැම දෙයක්ම ඉතින් මිනිස්සු ළඟ ඔහෙ දුක් පීඩා ඇති. ඉතින් මිනිස්සු තරහකාරයොත් ඇති, මිත්‍රයත් ඇති, ඇලිච්ච අයත් ඇති, බැඳිච්ච අයත් ඇති, ගැටෙන අයත් ඇති. ඉතින් ඒ එකක්වත් අර බුදු සිතට, ආර්ය සිතට ඒක ප්‍රශ්නයක් නෑ. අහස වගේ ඉන්නවා. ඒ අහස වගේ තැනකින් තමයි එයා දකින්නේ මේ මේ විශ්වීය ඇස, විශ්වීය ඥානය කියන්නේත් ඒකට, විශ්ව දර්ශනය කියන්නේත් ඒකට. ඒකේ සටහනක් නෑ. ඒකේ ජාති, කුල, මල, ආගම් දැන් මට බුදුහාමුදුරුයි කියලා එහෙම කෙනෙක් නැහැ. සිංහල ජාතිය කියලා, කළු ජාතිය, සුදු ජාතිය, ආසියාවේ අය එහෙම කෙනෙක් නැහැ මේකේ. දුප්පත් කෙනෙක්, පෝසත් කෙනෙක්, කුලවත් කෙනෙක්, කුලහීන කෙනෙක්, උගත් කෙනෙක්, නූගත් කෙනෙක්, මොකෙක්වත් නැහැ. සංඥාවක් නැහැනේ. ඒකෝර අහසේ පිය සටහන් නැහැ කියලා කියන්නේ මොනම සටහනක්වත් එයා තියාගෙන නැහැ. ඒ නිසා යා ඒකට, ඒ නිසා තමයි රහතුන්ගේ ඥානේ, ආරිහ ශ්‍රාවකයාගේ ඥානේ අහස වාගේ. අහස අනන්තයි, බුදු ගුණත් අනන්තයි, ආරිහ ශ්‍රාවකයන්ගේ දර්ශනයත් අනන්තයි. එහෙනම් හොඳයි, ඉක්මනින් අවබෝධ කරගන්න මහන්සි වෙන්න. ධර්මයේම ගිලෙන්න, ධර්මයේම ගිලෙන්න, ධර්මයේම ශ්‍රවණය කරන්න, එයයි උපකාරක. හොඳයි හොඳයි. එහෙනම් හොඳයි, තෙරුවන් සරණයිද හැමෝටම. හරිද, ප්‍රශ්න ඉවරයිද? ඔව්. රැඳී සිටියෙත් නෑ, තරණය කළෙත් නෑ කියන එක විදර්ශනා කරන්නේ කොහොමද? තමනුත් උත්සාහ කරන්න ඕන. දැන් ඒ ධර්මයේ කැඩපතක් කියලානේ අපි කිව්වනේ. තමනුත් උත්සාහ කරන්න ඕන රැඳී සිටින්නෙත් නැතුව, තරණය කරන්නෙත් නැතුව ඉන්න. අන්නේක විදර්ශනා කරන්න. ඒ කියන්නේ අනුව පිළිපදිනවා. සරණං ගච්ඡාමි. බුදුහාමුදුරුව වගේ අපිත් හැඩ ගැහෙනවා කියන එකයි ඒකේ සරණ යනවා කියන එකේ අදහස් වෙන්නේ. අර ධම්මං සරණං කියන්නේත් ඒකම තමයි. ඒවල අපිත් උත්සාහ කරනවා රැඳී ඉන්නෙත් නැතුව, තරණය කරන්නෙත් නැතුව. දැන් බලන්න, පුජ්‍යලත්ය පදනම් කරගෙන ඔක කරන්න බැරි බව එන්න එන්නම තේරෙන්න ඕන. ඒක ගොඩනගන්න උත්සාහ කරන කරනෙහි යාට තේරෙන දෙයක් තමයි මේක පුජ්‍යලයක් හැටියට කරන්න බෑ කියන්නේ. ඒතකොට පුජ්‍යලයකට නම් කරන්න පුළුවන්, රැඳී ඉන්න පුළුවන්, ඒක තරණය කරන්න පුළුවන් නේද? දැන් හොඳට තේරෙනවද? පුජ්‍යලයකට කරන්න පුළුවන් දෙයක් තමයි, පුජ්‍යල මනසකට කරන්න පුළුවන් දෙයක් තමයි ඒක රැඳිලා ඉන්න පුළුවන්, නැත්තම් තරණය කරන්න පුළුවන්. ඒතකොට මේ රැඳී ඉන්නෙත් නැති, තරණය කරන්නෙත් නැති එක පුජ්‍යලයකට කරන්න බෑ කියන එක තේරුලා තේරිලා යන්න ඕන. අන්න පුජ්‍යලත්වයකින් තොරව මේ ලෝකේ ධර්මයක් තියෙනවයි කියන එක මතුවෙන්නේ අන්න එතකොට. එතකොට මේ පුජ්‍යලයා විසින් කරන භාවනා, පුජ්‍යලයා විසින් කරන අනුස්සතියකින් හොයලා හොයලා මම භාවනා වැඩන්නේ නැහැ. මේක මමත්වයෙන් තොර වෙන භාවනාව, මම දුරු කරගන්න භාවනාව. ඒකට තේරෙනවා මේ මමත්වය තමයි මේ ධර්මයට ලං වෙන්න තියෙන බාධකේ කියලා ඒතුළ. එතකොට තව තවත් එයා ලිහිල් වෙලා බලද්දි අන්න යම් කිසි දවසක අර පුජ්‍යලත්වයෙන් තොරව අහස වාගේ, අහසේ සලකුණු නෑ වාගේ, තමා තුලත් සලකුණක් නැති වුණාට පස්සේ එක සලකුණකාරය එළබගෙන ඉන්නව නම් එතන මමත්වයේ තියෙනවා. එතන සලකුණු නෑ වාගේ තැනකට ආවට පස්සේ දැන් බලන්න අහසේ සලකුණු නැහැ, පිය සටහන් නැහැ, ශ්‍රමණය බාහිරේ නැහැ. ඒ කියන්නේ ශ්‍රමණයත් අහසේ වාගේ, ශ්‍රමණයත් ඉන්නේ අහසේ. එතකොට මේ අහස වාගේ ධර්මතාවයක් තරණය කරන්නෙත් නැහැ, රැඳී සිටින්නෙත් නැහැ නේ. දැන් කාට හරි කියන්න පුළුවන්ද මේ අහස රැඳී සිටිනවා, අහස තරණය කරනවා කියලා කියන්න පුළුවන්ද? බෑනේ. අහසේ තියෙන මේ පෘථුවිය වගේ දේවල්, ඉරහඳ වගේ දේවල් එහෙට මෙහෙට යනවෙන්න පුළුවන්. වලාකුළුත් එහෙ මෙහෙ යනවෙන්න පුළුවන්. ඒකට අපි කියන්නේ අහස කියලා. ඒ අහසේ තියෙන දේවල් නේ. අහස කියලා කියන්නේ අසංඛාරික දෙයක්. කියන්නේ යම් යම් හේතුප්‍රත්‍යයන් එකතු වෙලා හැදිච්ච නැති දෙයකටයි අපි කියන්නේ අසංඛාරිකයි කියලා. දැන් අපි ශරීර සංස්කාරකයනේ. ඒ ගේ දොර, වතු පිටි, ඉඩම් කඩම්, මහ පෘථුවිය, මේ ඔක්කොම තියෙන සංස්කාරකද? සකසන දේවල්, සැකසෙන දේවල්, සකසන දේවල්. අර සකසපු දේකුත් නෙමේ, සැකසෙන දේකුත් නෙමේ. අන්න එවැනි ධර්මතාවයක් තුලින් තමයි අපිට අවදි වෙන්න තියෙන්නේ කියන එක හොඳට හොඳට ප්‍රකට වෙවි, ප්‍රකට වෙවි තමන්ට පේන්න පටන් ගන්නවා. ඔය තරණය කරන්නෙත් නැහැ, රැඳී සිටින්නෙත් නැහැ කියන ගුණය තමා තුළ වර්ධනය කරන්න තමන්ට පේන්නේ තමන්ගේ මමත්වය. තමන්ගේ මමත්වය ලිහිල් කරන්න ඒ අවබෝධය වඩාත් දීප්තිමත්ව පේනවා. ගම්බීරයි. ඉතින් එකවර තේරෙන්නේ නැහැ. ඉතින් එහෙම තමයි ධර්මයේ තියෙන වටිනාකම ඒකයි.
වන් සිට සිරුවන්
ඉන්නවා. හොඳයි හොඳයි. තෙරුවන් සරණයි හැම දිනාටම.